අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දූපුතේ අද දවසේ අප ඔබ හමුවන්නේ රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල තුලින් දකුණු පාර්ත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ ඔබත් අපත් දන්න අවකාශයේ පාසල තුලින් පුරවැසි අධ්‍යාපනය 10 ශ්‍රේණිය අවසාන පාඩම 5 වැනි පාඩම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ඔබත් සමග සාකච්ඡා කරන්න. දේපතේ මේ දවස්වල ගැටුම් තියෙන සහ සමාජීය වශයෙන් තවත් ගැටලු තියෙන සංකීර්ණ කාලවකවානුවක්. එතකොට පුතේ, එතකොට දුවේ, අපිට මේ සංකීර්ණ කාලවකවානුව තුළ ගත කරන්න වෙනවා මනා ඉවසීමකින් සහ මනා අවබෝධයකින්. එහෙම නැතුණා වෙන්නේ අපේ ජීවිත අනවශ්‍ය විදියට නැති වෙලා යන්න පුළුවන්. අපේ ජීවිත අනවශ්‍ය විදියට පරිහානියට යන්න පුළුවන්. අපේ පරිහානි තත්ත්වයන් වළක්වාගෙන අපේ ඉලක්කය අධ්‍යාපනය නේද පුතේ? ඒ අධ්‍යාපනයට යන්න තියෙන බාහිර සාධක අමතක කරන්න බෑ. නමුත් අපි ඒවා කලමනාකරණය කරගන්න ගමන් අපේ අධ්‍යාපනයටත් අපි යමු. ඒ සඳහා තමයි අපි අපිට උදව් ගන්නේ ඒකට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු සේවයේ අවකාශයේ පාසල අපිට ලොකු සහයෝගයක් දක්වනවා. එහෙනම් දුවේ පුතේ, අපි දන්නවා ගැටුම්. ගැටුම් කියනකොටම දුවලට පුතාට මතක් වෙනවා ගැටුම් බොහොම සාමාන්‍ය දෙයක්. දැන් මම ගැටුම් කියලා මේ ශාස්ත්‍රීය වශයෙන් මේ වචනේ පාවිච්චි කරනකොට දූල පුතාලා පාසය දිගන්නේ මේකටම කියාද? මම දන්නවා වලියක් කියලා. අද වලිනේ දාගන්නේ නේද? මොකද ඔයගොල්ලෝ ප්‍රශ්න අපිට එන හින්දා කියන්නේ වලියක් කියලා. ඇත්තටම මේක ශාස්ත්‍රීයව අපි කියන්නේ ගැටුම් කියලා. මේ ගැටුම් දුවේ පුතේ අපේ එදිනදා ජීවිතේ අපි ජීවත් වෙනකොට ගැටුම් ඕනෑම මානව සමාජයක දකින්න පුළුවන්. ඕනෑම සමාජයක. නෙදර්ලන්තයේ පෞගේ දස සමීක්ෂණයක් කරා උදු 5000 කාලය තුල ගැටුම් නොමැතිව ගත කළ කාලය සම්බන්ධයෙන් ලෝකයේ උදු 5000ක් තුල ඔවුන් සොයාගෙන තියෙනවා තොරතුරු අනුව වසර 300ක් පමණයි ගැටුම් නැති කාල තිබිලා තියෙන්නේ. අනිත් හැම කාලයකම ගැටුම් තිබිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මිනිසා ගැටුම් වලට පෙළඹෙනවා. හැබැයි දැන් මිනිසා යම්කිසි මට්ටමකින් දියුණු මට්ටමක තියෙන නිසා ඔහුට පුළුවන් මේ ගැටුම් කලමනාකරණය කරගන්න. අපි දැන් දූල පුතාට මේ පාඩමෙන් කතා කරන්නේ ගැටුම් වලට මැදිහත් නොවීම සහ ගැටුම් කලමනාකරණය කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඒතර ගැටුම් ඇති වෙන්නේ මොනවින්ද පුතේ? ගැටුම් ඇති වෙන්නේ සමාජයේ. සමාජයේ මොන දේවල් නිසාද? එකක් තමයි භාෂාව. භාෂාව නිසා ගැටුම් හදාගන්නවා. අනිත් එක කුලය. තව තියෙනවා ප්‍රදේශ මුල් කරගෙන ගැටුම් ඇති වෙනවා. මෙන්න මේ සම්බන්ධ රාජ්‍යයන් අතර ගැටුම් ඇති වෙනවා. රාජ්‍යයන් තුල ගැටුම් ඇති වෙනවා. මේ හැම ගැටුමකට බලපාන යම්කිසි පොදු ලක්ෂණ තියෙනවා. ඒතකොට පොදු ලක්ෂණ ගත්තොදින් පුතේ අපේ ගැටුමේ මුල් වෙන ප්‍රධානම කාරණය අපේ මනස. පුද්ගලයාගේ මනස තුල තමයි ප්‍රධාන වශයෙන්ම ගැටුම් ඇති වෙන්නේ. ඒකට අපි කියනවා මනෝමූලික ගැටලු. ඒතකොට මනෝමූලික ගැටලු ඇති වුනහම තමන්ගේ පවුල් තමන් තුළ ඇතිවන ගැටලුව ඔව් සමාජයට සමාජගත කරනවා. ඒතර පවුලේ අනිත් සමාජිකින් අතර. ඒතර පවුල් අතර මේ ගැටුම් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේක සමාජයට යනවා. අපි ආයතනයකට ගියාම ආයතනෙත් ගැටුම් ඇති වෙනවා. එහෙනම් අංක 1 තමයි ගැටුම් ඇතිවන මනස සංසුන් කරගන්න. හැබැයි ඒකට සමාජයේ ගොඩක් දේවල් බිහි වෙලා තියෙනවා. මනසේ සාමය ඇති කර ගැනීම සඳහා යොමු යුතු අංග ගොඩක් තියෙනවා. එතකොට මානසික සාමය ඇති කර නොගත්තොත් ඔහු මානසික රෝගියෙක් බවට පත් වෙනවා. සමහර මානසික රෝගීන් සමාජයට විද්‍යාමාන වෙනවා. සමහර අය සමාජයට පෙනෙන්න ඉන්නේ නැහැ. ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය හංගගෙන තමයි ඉන්නේ. එතකොට මේ දෙකම සමාජයට විද්‍යාමාන වෙන හා සමාජ හංගගෙන ඉන්න අයගේ ඒ යම්කම් උපදේශන ක්‍රියාවලින් අපිට පුළුවන් මේක සාමාන්‍ය තත්ත්වයට ගේන්න. එතකොට මානසික සාමය ඇති කරන්න අපිට පුළුවන් එකක් තමයි ආගමික කතාත් කරේ යොමු වීම. දැන් ලෝකේ විවිධ ආගම් තියෙනවා නේද පුතේ? විවිධ ආගම් තියෙනවා. අපේ රටේ නම් බෞද්ධ, ක්‍රිස්තියානි ඉස්ලාම් වගේ ආගම්. මේ හැම ආගමකම මූලික අරමුණුනේ සාමය ඇති කිරීම. එතකොට අපි දන්නවා අපි ආගම මෛත්‍රී කරන්න පුරුදු කරනවා අපි. අනිත් පැත්තෙන් අපි පුරුදු කරනවා ක්‍රිස්තියානි ගසල්ලාසියට ප්‍රේම කරන්න. නේද? ඒ කියන්නේ අපේ මනස යොමු කරනවා සමාය දිහා විවෘතව බලන්න. අනිත් එක මනෝවිද්‍යාත්මක අභ්‍යාස. ඒ කියන්නේ අපේ මනසට යම් යම් අභ්‍යාස කිරීමෙන්. ඔය තුල පුතා දන්නේ අපි බෞද්ධ වෙනනම් දන්නවා භාවනා ක්‍රම. ඒ භාවනා ක්‍රම වලින් කරන්නේ මනස හුරු කරනවා උපදේශණයට. ඒ කියන්නේ මේ යොමු කරන සමයේ සංසුන්ව තබා ගන්න. ඊට පස්සේ උපදේශණය. යම් අපි දන්නවා පාසල් වල නම් උපදේශන ගුරුවරුත් ඉන්නවා. සමස්තයක් වශයෙන් ගත්තොත් පාසල් වල හැම ගුරුවරයෙක්ම උපදේශන කරන ගුරුවරයෙක්. ඔයගලගේ ප්‍රශ්නේ ගැටුවක් අහම ගුරුවරට කියන්නේ එක නේද? ගුරුවරයා එක උපදේශනය දීලා වෙන හානි කතා කරලා ඒක නතර කරනවා. ඊට ස්වභාවික පරිසර නිරීක්ෂණය මගින් අපි ගියහම ස්වභාවික පරිසර කෘත්‍රිම නෙමෙයි ස්වභාවික පරිසර ගියහම ගස් කොළන් හැදෙන හැටි, ගස්වල දළු දාන හැටි, ගෙඩි හැදෙන හැටි, කුරුල්ලන් හැසිරෙන හැටි අපි ඒව බලලා අපි ඒකේ මනසේ සංසුන් බවක් ඇති වෙනවා. ඒ සංසුන් බව තමයි අපේ ජීවිතයට නිරෝගීව ඉන්න තියෙන හොඳම කාරණය මානසික නිරෝගීභාවය සඳහා. ඊට පස්සේ දුවේ පුතේ තව තියෙනවා ප්‍රශ්නයක්. මේ ගැටුම් ඇති වෙන බලපාන මූලික හේතු මොනවාද? හේතු දැන් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා න්‍යායාත්මක ජොහාන් ගැල්ටුන් මහත්මයා ඉදිරිපත් කරන ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය කියලා එකක්. ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය. මේකෙදි තියෙනවා චර්යාව, සන්දර්භය සහ ආකල්ප. මොකද්ද? චර්යාව, සන්දර්භය සහ ආකල්ප. මෙන්න මේ කාරණා තුන එකතු වුණාම තමයි එතුමා කියන්නේ ජොහාන් ගැටුම් කියන්නේ ගැටුමක් නිර්මාණය වෙන්න හේතුව. මොකද්ද මේ චර්යාවන්? අපි හැසිරීම. අපේ හැසිරීම චර්යාවන්. එතකොට සන්දර්භය, සන්දර්භය කියන්නේ දුවේ පුතේ ඒ හැසිරීමට බලපාන පරිසරය. ඒ හැසිරීමට බලපාන පරිසරය තමයි සන්දර්භය කියලා කියන්නේ. එතකොට ආකල්ප කියන්නේ සිතන පතන විදිය. එතකොට විවිධ සංස්කෘතීන් හිතන විදිය, ප්‍රාර්ථනා කරන විදිය වෙනස්. මේ වෙනස් සංස්කෘතීන් තුල අපි ජීවත් වෙනකොට අර පුද්ගල ඉන්ටත් අවස්ථාව දෙමින් තමයි දුවේ පුතේ අපි කටයුතු කරන්න ඕන. අපි නිතරම අපේ මතයම ස්ථාවර කරන්න ගියොතින් ලොකු ගැටුම් ඇති වෙනවා. මම දැන් පාඩමේ තවත් පස්සට යනකොට, තවත් ඉදිරියට යනකොට අපිට හම්බ වෙනවා ඒ වගේ අවස්ථා. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා ජොහාන් ගැල්ටුන් මහත්මයා කියනවා ත්‍රිකෝණ අරගල ගැටුම්. දැන් දුවේ පුතේ මෙන්න මේ චර්යාව, සන්දර්භය සහ ආකල්ප අපි සම්බරව ගෙනිච්චොතින්, අපේ ජීවිතය සම්බර කරගත්තොතින් අපිට ගැටුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔබ නිතරම ගැටුම් මගහරින පුද්ගලෙක් බවට පත් වෙනවා. ගැටුම් මගහැරීම ඒක තමයි අපේ තියෙන වීරකම. දැන් ගැටුම් හදා ගැනීම වීරකමක් නෙවෙයි. ගැටුම් මගහැරීම තමයි වීරය කියලා කියන්නේ. එතන මුළු ලෝකයේම අද බහුලව භාවිතා කරන, බහුලව කතා කරන කාරණයක් තමයි මේ ගැටුම් අවම කරගෙන සාමය ස්ථාපිත කරන්න ඕන කියන කාරණය. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ සංවිධාන පිටුවන් තියෙනවා. ඒ වගේම ලෝකයේම එකතුලා විවිධ සංවිධාන පිටුවාගෙන තියෙනවා. එක්සත් ජාතිගේ සංවිධානය බිහිවෙන්න මූලිකම පරමාර්ථය තමයි ලෝකයේ රටවල් අතර සාමය පවත්වාගෙන යෑම. හුඟක් වෙලාවට එක්සත් ජාතිගේ සංවිධානයේ පරමාර්ථ එක්තරා දුරකට ඉටු වෙලා තියෙනවා. අර ජාත්‍යන්තර වශයෙන් යුද්ධ ඇතිවීම වැළැක්විලා තියෙනවා. නමුත් රටවල් අභ්‍යන්තරයේ සහ රටවල් අතර ගැටුම් ඇති වෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී දුවල පුතාලත් එක්ක කතා කරන්න කැමතියි. දැන් දුවල පුතේ, දැන් ඔබ මේ දවස්වල ගෙදර ඉන්නවා. මොකද කරන්නේ? ගෙදර ඉන්නවා මොකද කරන්නේ? ඉස්කලින් නම් පාසල් ගියා. යාළුවොත් එක්ක සම්බන්ධ වුණා. ගුරුවරුත් එක්ක සම්බන්ධ වුණා. ඉගෙන ගත්තා නේද? හැබැයි දැන් හුඟක් දේවල් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ ගෙදර ඉන්නකොට ඇති වෙන පීඩනයක් තියෙනවා. අනේ පීඩනය වළක්ව ගන්න ඔබ අර මම කලින් කිව්වෝ මනසේ සාමය ඇති කරගන්න, ඒකට අර මේ කියපු දේවල් පහසුවෙන් කරන්න පුළුවන්. මොකද්ද? ආගමික වතාවක් කරියම් වෙන්න ඔගොල්ලාගේ ගෙදර පන්සිල් ගන්න. දූල පුතා සිංහල බෞද්ධයෝ, අනිත් දූල පුතාත් ඒ ආගමනුව කටයුතු කරන්න. ඒවා සරලව කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ පුළුවන් මේ මනෝවිද්‍යාත්මක අභ්‍යාස. වචනය ටිකක් ගැඹුරු වගේ දන්නට හරි සරලයි. විනාඩි 5ක් භාවනා කරන්න උදේට හවසට. එතකොට මේ හරිම සරලයි. ස්වභාවික පරිසරය නිරීක්ෂණය කරන්න. දැන් සමහර නාගරික වින දරුවන්ට ස්වභාවික පරිසර නිරීක්ෂණය කිරීමෙන් හිතයි අපිට කොහෙද අපිට වනාන්තර තියෙන්නේ හැම කියලා කියයි. කොහෙද කැලවල් තියෙන්නේ හැම කියලා. වනාන්තර කැලවල්ම විතර නෙවෙයි, ඔබගේ දත් වෙනවා සතුන් කුරුල්ලෝ. ඔබටත් අවට එක ගහක් දෙයක් හරි වැටෙනවා, උදේට පිනි වැටෙනවා, වහිනෝ. ඒවා නිර්මාණශීලීව හිතන්න. හිතලා ඒකෙන් සතුටු වෙන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි දුවේ පුතේ, අපි මේ ගැටුම් අපි ගැටුම් කිව්වා මතක් වෙන්නේ, ගැටුම හරිම විනාශකාරී දෙයක්. ජීවිත හානි සිද්ධ වෙනවා, භෞතික හානියන් සිද්ධ වෙනවා, එතකොට මානසික සම්බරතාවය නැති වෙනවා, අවිශ්වාසය ගොඩනැගෙනවා එකිනෙක අතර. හැබැයි දුවේ පුතේ, ගැටුම් නිසා සමාජයේ සාධනීය ලක්ෂණත් නැත්නම් යහපත් ලක්ෂණත් දකින්න පුළුවන්. එකක් තමයි සමාජ සංවර්ධන ක්‍රියාවලිය තුළ සාධනීය හා නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කරන්න බලවේගයක් හැටියට අපිට ගැටුම් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් ගන්න පුතේ. දැන් විසඳිච්ච නැති ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නාවලීන් තියෙන ප්‍රශ්න මාලාවක් තියෙන රටේ. එතෙන්දී ගැටුමක් ඇති වුනහම ඒ හරහා අර විසඳුණු නැති ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හොඳම උදාහරණ තමයි අපි ගන්න ලෝකයේ ඇති වුණු විප්ලව. අපි විප්ලව ගැන ඉංග්‍රීසි විප්ලවය, ඇමරිකානු විප්ලවය, රුසියානු විප්ලවය, චීන විප්ලවය, ෆ්‍රාන්ස් විප්ලවය, මේ විප්ලව වලින් උනේ මොකද්ද වෙපතේ? ඒ රටේ ඒ කාලේ පැවිතිච්ච ගැටලුව සමාජගත වුණා. ඒකට පාලකින් විසඳුම් දුන්නේ නැහැ. පස්සේ සමාජගත වුණු ගැටලුවට මිනිසුන් එකතු වුණා. මිනිසුන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න ඒකරාශී වුණා. ඒකරාශී මහරහා ලබාගත් ජයග්‍රහණ තමයි දුවේ පුතේ අද අපි භුක්ති විඳින්නේ. මොනවද? ළමා අයිතිවාසිකම්, වැඩිහිටි අයිතිවාසිකම්, රැකියා සේවා ස්ථානවල අයිතිවාසිකම්, නිදහස සාක්ෂිය අයිතිය, එතකොට උත්ති අරගල, මේ ඔක්කොම අර නොවිසඳුණු ගැටලු විසඳ ගන්න ෆ්‍රාන්සය, ප්‍රංශ විප්ලවය, ඇමරිකාව, ඇමරිකානු විප්ලවය, රුසියාව, රුසියානු විප්ලවය, එංගලන්තය, ඉංග්‍රීසි විප්ලවය සහ චීනය, චීන විප්ලවය හරහා මිනිසුන් එකරාශී කරගත්තේ අයිතිවාසිකම්. ඔවුන් ජයග්‍රහණයන් භුක්ති විඳා, එතකොට 1968 ඔබ දන්නවා විශ්වමානව අයිතිවාසිකම් ප්‍රකාශන ප්‍රඥප්තිය හරහා ඒක මුල් ලෝකයටම සමාජගත වෙනවා. මිනිස්සු අයිතිවාසිකම් භුක්ති විඳිනවා. හුඟක් වෙලාවට මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. අනිත් කාරණය, ඇයි ගැටුමක් ඇති වෙන්නේ කියලා මම පුතාට කතා කරා. ඊට පස්සේ මම කිව්වා ගැටුමක් නිතරම විනාශකාරී, හැබැයි ගැටුමක සාධනීය ලක්ෂණ තියෙනවා. ඒ ගැටුමේ සාධනීය ලක්ෂණ නිර්මාණය වෙන්නේ ඒ සමාජයේ පවතින යම් යම් සංසිද්ධි එක්ක. නමුත් දූල පුතාලා දන්නවා අර සාධනීය ලක්ෂණ මොනතරම් තිබුණත් අවසානයේ ගැටුමේ ප්‍රතිඵලය විනාශය. ඒ දැන් මම කියන්නේ විප්ලව පහක් විතර කතා කරන්නේ. විප්ලවවල යහපත් සාධනීය ලක්ෂණ අපිට ලැබුණට, හැබැයි ඒ අතරේ සමහර රජ ෆවුල්, ලුවි රජුරෝ එහෙම විනාශ වෙලා ගියා පවුල් පිටින්. ඒවා විනාශකාරී ලක්ෂණ. අපි විනාශ වීම ජීවිත හානි අපි කිසිම කෙනෙක්ගේ අනුමත කරන්නේ හොඳත් නැහැ, අනුමත කරන්නේත් නැහැ. නමුත් අර ඒ ගැටලුම්ට ඔවුන් සාර්ථක ධනාත්මක මුහුණ නොදුන් නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණේ. එහෙනම් තුතේදුවේ ගැටුමක් ආවම නිර්මාණශීලී වෙන්න, ධනාත්මකව හිතන්න, නිතරම ගැටුම මගහරවගෙන යන්න. ඊට පස්සේ දුවේ පුතේ අපිට තියෙනවා ගැටුම් ඇතිවන පාර්ශ්ව හඳුනගන්න. මම කියුවනේ ගැටුමක් නිකම්ම ඕපාතික වෙන්නේ නැහැ සමාජයට. විවිධ පාර්ශ්ව, විවිධ පුද්ගලයෝ මේකට සම්බන්ධ වෙනවා. එතකොට එකක් තමයි පුද්ගලයා තුල ඇතිවන ගැටුම්. කියන්නේ පුද්ගලයා තුල නැත්නම් මනසේ ඇතිවන ගැටුම්. සමහරට මනෝවිද්‍යාත්මක හේතුවක් වෙන්න පුළුවන්. නම සමාජීය හේතුවක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා හිට්ලර්. හිට්ලර් ප්‍රසිද්ධ ගැටුම්කාරී පුද්ගලයෙක් හැටියට. ජර්මනිය පවා හිට්ලර්ව ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා පසුගිය දිනවල. ඒ වගේ සිද්ධි අපි අහුවා හිට්ලර් බිහි වෙන්න හොඳ නැහැ කියලා. එතකොට හිට්ලර් කියන්නේ ගැටුම්කාරී පුද්ගලයෙක්. හැබැයි ඔහුගේ ගැටුම තිබුණේ ඔහුගේ මනසේ. ඔහු මනසෙන් හිතුවා ජර්මානුවන් උසස් ජාතියක් අනිත් අය පහත් ජාතියක්. ඒ හරහා හිට්ලර් මොකද කරේ? තමාගේ මනසේ ඇතුණු ගැටුම සමාජගත කරා. සමාජගත කිරීමේ අවසාන ප්‍රතිඵලය දෙවෙනි ලෝක යුද්ධය බවට පත් වුණා. දෙවෙනි ලෝක යුද්ධය කියන්නේ අතිබිහිසුණු නින්දිත යුද්ධයක්. ඒකෙන් මුළු ලෝකයේම ජනතාව හානියට පත් වුණා, දේපල විනාශ වුණා. ඔබ දන්නවා ජපානයේ හිරෝෂිමා සහ නාගසාකී වල පරමාණු බෝම්බ හෙළ විච්ච විනාශය තාමත් ඒ රටවල ජපානයේ බිහි වෙනවා. විවිධ රෝගී, ලිකෙන ලියුකේමියා වගේ රෝග තියෙන දරුවන්, ඒකේ අහිතකර ප්‍රතිඵල. එතකොට දුවේ පුතේ මනසේ ඇතිවන පුද්ගලයා තුල ඇතිවන ගැටුම. ඔබ තුලත් මේ දුවල පුතාලගෙත් හිතේ යම් යම් ගැටලු ඇති වෙනව නේද? එතන ඒවා ඔබ එක්ක හිතලා විසඳ ගන්න, නැත්නම් තවත් විශ්වාස ගන්න කෙනෙකුට කියලා ඒ ගැටුම විසඳ ගන්න. එහෙම නැතුනම වෙන්නේ ඒක මානසික රෝගයක් බවට පත් වෙනවා. ඊට පස්සේ පුද්ගලයින් අතර ඔන්න ගැටුම් ඇතිවන පාර්ශව එකක් වන පුද්ගලයා තුළ අනිත් පාර්ශව තමයි පුද්ගලයින් අතර. පුද්ගලයා කණ්ඩායම මත, සමාජයක් කියන්නේ කිහිප දෙනෙක්, රාශියක් නැත්නම් කෝටි ගණක් ඉන්න ඒකකයක්. එතකොට සමාජයේ තනි පුද්ගලයෝ අපි එකතුනාම ඒක විශාල සමාජයකට පත් වෙනවා. එතකොට මේ සමාජයේ අපි ජීවත් වෙනකොට විවිධ මිනිස්සු විවිධ පුද්ගල ආශ්‍රය කරනවා. ඒ හරහා ගැටුම් ඇති වෙනවා. සමාජයට මතවාද වෙන්න පුළුවන්, දේශපාලන මතවාද වෙන්න පුළුවන්, භාෂා ගැටලු වෙන්න පුළුවන්, ආගම ගැටලු වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඒවා ගැටුම් බවට පත් කරගන්න හොඳ නැහැ. ඊට පස්සේ ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. ඔබ දන්නවා දැන් අප්‍රිකාවේ කතා කරනවා තාටියක් ඉස්සරට ගියාම ටුටි සහ හුට්සු ගෝත්‍ර අතර, රුට්සි සහ හුට්ටු කියන ගෝත්‍ර අතර ඇති වුණා උකු ගැටුමක්. ඒක ප්‍රතිඵලයේ කණ්ඩායම් දෙකේම විශාල ප්‍රමාණයක් මිය යනවා. හේතුව මොකද්ද? ඒ ජන කණ්ඩායම් තමන්ගේ වාරිකත්වය ලොක් කරලා පෙන්වන්න කරන උත්සාහයක්, නැත්නම් ඔවුන් සමාජයේ ප්‍රබල කණ්ඩායම් බවට පත් කරන උත්සාහය. ඒ වගේ තවත් සිද්ධි තියෙනවා. මේ ලංකාවේ සිවිල් අරගලයක් ඇති වෙනවා, සිවිල් යුද්ධයක් ඇති වෙනවා. ඒකෙත් ප්‍රතිඵලය තමයි ඒ ජන වර්ග දෙක අතර ඇති වෙච්ච අවිශ්වාසය. ඉතින් එහෙම දේවල් වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ රටවල් අතර ඇතිවන යුද්ධ. එහෙනම් ගැටුම් මෙතන අවසාන මූලෙ තමයි රටවල් අතර. කියන්නේ මොන හේතු වින්දද? බලය නිසා සමහර විට. සමහර විට දේශපාලන මතවාද ඉස්මතු කරන්න. සමහර විට රටවල් වල තියෙන ස්වභාවික සම්පත් ලබා ගන්න මේ රටවල් අතර යුද්ධ ඇති වෙනවා. ඉතින් මේ කිසිම දෙයක් දුවේ පුතේ හොඳ දේවල් නෙවෙයි ගැටුම් වල. නමුත් ඒ ගැටුම් ඇතිවන පාර්ශව තමයි අපි හඳුනගත්තේ. ඊට පස්සේ අපිට හම් වෙනවා ගැටුම් ඇති වෙන්න බලපාන හේතු. මොනද හේතු? හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුඵලවාදය කියන්නේ ඒකනේ. හේතුවක් ඇති වුණොත් ඵලයක් ඇති වෙනවා. එහෙනම් මේ ගැටුම් ඇති වෙන බලපාන හේතු එකක් තමයි දුවේ පුතේ විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප කියන්නේ මොකද්ද? සමාජයේ පුද්ගලයන් තමන් සමාජයට පෙන්වන රූපය සහ තමන් පෞද්ගලිකව වෙනත් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒකනේ සමහර දාර්ශනිකයෝ කියන්නේ අපි හැමදාම නළුවෝ කියලා. හැමදාම සමාජයේදී රඟපානවා. පෞද්ගලිකයේදී තවත් දෙයක්. එතකොට සමහර පුද්ගලින් ඉන්නවා තමාගේ ප්‍රතිරූපය වඩා උසස් බවට පත් කරගන්න උත්සාහ කරන අය. ඒ හරහා තවත් කෙනෙක් ඒකට ප්‍රතිරෝධයක් නැත්නම් විරෝධයක් ප්‍රකාශ කරාම එතන ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. අපි ඒවත් කතා කරනවා තටියක් එහාට යනකොට මේ ආරම්භක ප්‍රවේශය නිසා. වෙනත් අදහස් මම කියන්නේ සමාජයේ විවිධ පුද්ගලයන් ඉන්නවා, ඒ යට විවිධ අදහස් තියෙනවා. ඒක සීමා ඇතිවීම, සීමාවන් තියෙනවා. ඉතින් එහෙම වුණාමත් අපිට යම් යම් සීමාවහම ගැටුමක් හදාගන්න උත්සාහ කරනවා. දූල පුතාලට එහෙම සීමා ඇතිවෙච්ච බව මම දන්නවා. අවහිරතා ඇති වෙනවා. යම් දන්දේව කරන්න එපා කිව්වමත් අන්න එතනත් ගැටුමක් නිර්මාණය වෙනවා. මානසික තත්ත්වය මම කියන්නේ මනස අපි හැමෝගේම එක වගේ මානසික ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. විවිධ හැඟීම්, විවිධ අවස්ථා වලින් මානසික ක්‍රියාත්මක ඒ එහෙම වුණාමත් ගැටුම් ඇති වෙනවා. අනිත් එක තමයි පරමාර්ථයට වීම. අපේ පරමාර්ථයක් අදිෂ්ඨානයක් තියෙනවා. ඒක ඉටු නොවුනහම ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. ඒ හරහා ගැටුම් නිර්මාණය වෙනවා. දුවේ පුතේ අපි අද දවසේ කතා කරේ මේ ගැටුම් ඇතිවෙන ස්වභාවය සහ ඇතිවන මූල, ඇතිවන හේතු. මෙන්න මේ කාරණාවලදී දන්නවා මුල්ම කාරණය තමයි මානසික ඇතිවන ගැටුම්. ඒ මනසේ ඇතිවන ගැටුම් අපිට පාලනය කරන්න පුළුවන් නම් මාර්ග විපතාවත් මනෝවිද්‍යාත්මක අභ්‍යාස උපදේශනය ස්වභාවික පරිසර නිරීක්ෂණය මෙන්න මේ හරහා ගැට ගන්න නිර්මාණය කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ගැටුම් වලට අපි දැන් අඳුරගත්තා, ගැටුම් සන්දර්භය අඳුරගත්තා, ගැටුම් ඇතිවන පාෂම අඳුරගත්තා, ගැටුම් ඇතිවන හේතු අඳුරගත්තා. දුවේ පුතේ අද දවසේ අපි ඔබෙන් සමු ගන්නවා යලිත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් දකුණු අලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල මෙන්න මේ ආයතන දෙක හරහා තමයි අපිට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබ වැදගත් පුරවැසියෙක්, යහපත් පුරවැසියෙක්. ඔබ සමාජයට යම්කිසි යහපතක් කරන්න නම් මේ තියෙන ගැටුම්, මේ තියෙන රෝගී තත්ත්වයන් ඒවා පාලනය කරගන්න, ඒවයින් මිදිලා අධ්‍යාපනයට මුල් තැන දෙන්න ඔබ දවසක වැඩිහිටියෙක් වුණාම ඔබට යහපත් පුද්ගලෙක් බවට පත් වෙන්න අවකාශය ලැබෙනවා. ඉතින් ඒ අභියෝගය ජයගන්න, අභියෝගයට මුහුණ දෙන්න මම දන්නවා ඔබට ඒ සඳහා හැකියාව, ශක්තිය, ධෛර්යය තියෙනවා කියලා. පාසල් පද්ධතිය මේ දසතාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ දුවේ පුතේ. නමුත් ඔබ මේ රුහුණු සේවයේ අවකාශයේ පාසලට සම්බන්ධ වෙන්න ඒ හරහා ඔබට පුළුවන් ඒ ඔබගේ සිදුවන අඩුපාඩු මාදනය කරන්න. හඳුවේ පුතේ අදට සමුගන්නවා, ඔබට ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. පුරවැසි අධ්‍යාපන විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් CIV හිස්තැනක්, Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්, සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර